විහාරයට අයත් අංග ගැන තමයි ඊළඟට අපි කතා කරන්න උනේ. විහාරයකට තියෙන විශේෂමාවක් තියෙනවා චෛත්‍යයක්. චෛත්‍යයක් තියෙනවා. ඒ වගේම මේ විහාරගේ ඇතුලේ ලැබුම් ගයක් තියෙනවා. මං කියන්නේ පිටපලාතලින් එන භික්ෂුන් වහන්සේලාට ලැබුම් ගෙන ඉන්න පුළුවන්, නවාතන් ගෙන ඉන්න පුළුවන් ලැබුම් ගේ තියෙනවා. ධර්ම දේශනා කිරීම උන්වහන්සේලා තියෙන සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා තුන ඉතාම වැදගත් වෙනවා විහාරගයක් ඇතුලේ විහාරයකට අවශ්‍ය අංග කියලා කියනකොට. මේ විහාරංග ඇතුලේ ආරාමේ දොරටුව ළඟ තියෙනවා පැන් මඩිය කියලා එකක්. මේ පැන් මඩිය තියන්නේ පාදුවා ගන්නට, අද්දුවා ගන්නට. එහෙම නැත්නම් මල් වලට පැන් ඉසින්ට. මොකද අපිට අපේ දෑත් දොවාගෙන අපි බුදුගෙට මල් අරගෙන යන්නේ. එතකොට දාගැබ් නිර්මාණය වෙලා ඒ ළඟම බෝධියක් නිර්මාණය වෙලා මේවා කරන්ට කලා කුසලතාවේ අපිට ලැබෙන්නේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ සමග එන කුල 18කගේ පිරිසකගේ මාර්ගය. එතකොට මේ වෙනකොට අපිට මේ ආරාම දාගැබ් නිර්මාණය කරන්න හරි වැදගත්කමක් ලැබෙනවා. ඒව නිර්මාණය වෙන්නේ කෘෂිකර්මාන්තයට අදාළව. අපි එකයි මං කිව්වේ බුද්ධ ධර්මයේ සහ කෘෂිකර්මාන්තය එක්ක යනවා. ඇයි මේ කෘෂිකර්මාන්තයට බද්ධ වෙන්නේ? දැන් ගොවියා කෙතත් එක්ක බද්ධ වෙනකොට, කෙත පන්සලත් එක්ක බද්ධ වෙනකොට ඒව තමයි අපි දාගැබ් වල හැඩතල වලට පවා ආවේ. ගොවියා වෙලා හොයාගත්තේ පන්සලේ ගාන්ටාරි ගාන. ගොවියා වතුර කල අරන්ගේ කලයකට. එතකොට ගොවියාට වැදගත් වුණා වතුර. එතකොට බුබුලාකාර දාගැබ් වතුරේ, ඝටාකාර දාගැබ් කලගෙඩිය තුලේ, ඝණ්ඨාකාර හැඩේ දාගැබ් අර ඝාන්ටාරය තුලේ. බලන්න මේ කලා නිර්මාණ වලට පවා කෘෂිකර්මාන්තය බද්ධ වෙච්ච හැටි. මේක තමයි අපේ සංස්කෘතියේ තියෙන ප්‍රධානම අංගය. එතකොට දාගැබ් නිර්මාණය කරපු ඒ ශ්‍රේෂ්ඨ මිනිසු අපේ රටේ නිර්මාණය වෙනවා. අපිට දාගැබ් අපේ රටේ කලාකරුවෝ නිර්මාණය කරනවා විශාල ප්‍රමාණයේ දාගැබ්.
දාගැබ් මහවැව් බැන්දේ නුඹයි පුතේ, සීගිරි ගලේ කවිලිව්වේ නගුලින් එදා රජ කෙරුවේ නුඹයි පුතේ, මැදුරේ මෙදා නිදි යන්නේ නුඹයි පුතේ. අමරස දිව බොජුන් ගිජු කුසයට වලඳා, සිලි සිලි සිනිඳු දිව සල්ලු පිළි හැඳ පලඳා, මහජනයාට වැදි බන් කියමින් බොලඳා, එකා නිරයට නොයතිද මලදා. දාගබ් මහවැව් බැන්දේ නුඹයි පුතේ, සීගිරි ගලේ කවිලිව්වේ නුඹයි පුතේ, නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ, ඇදුරේ මෙදා නිදි යන්නේ නුඹයි පුතේ. හඳ අදත් පායනවා හද අරණේ, මගේ රට ණයට කෑවේ නැහැ නොවැ පුරණේ, පෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ පෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ පෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ උනගේ දහදියයි ලද උත්තම සරණේ.
දැන් අපි බලමු මේ දාගබාසිතව මොනවද නිර්මාණය වෙච්ච කලා නිර්මාණ, මොනවද නිර්මාණය වෙලා තියෙන කලා නිර්මාණ කියලා. දැන් අනුරාධපුරයේ ඇතම් දාගැබ්වල මළුවට ඇතුළු වෙන තැන තියෙන දොරටුව ළඟ පඩිපෙල් ගාව කුණා කොරහක හැඩයට වල ගැහිච්ච ගල් කුට්ටි. එනවා මේ වතුර පුරවන්න මේවා තිබිලා තියෙන්නේ. දාගැබට ඇතුල් වෙන තැන දොරටුවේ පඩිපෙළ ගාව තියෙන කොරහ කැඩේ වල ගැසෙන ගල් කුට්ටි. මේවා නිර්මාණය කළේ ඇයි කියන එක බලන්න. තවත් තැනක තියෙන අනුරාධපුරයේ පන්කුලියක ආරාමයේ විශාල ආරාමයේ ඉස්සරහ තියෙන ගල් කොරහක්. එතන සෙල්ලිපික තියෙන මෙන්න මෙහෙම වචනයක් තියෙනවා සඳහන් වෙලා. ඉතිහාසයේ සඳහන් වෙනවා පාදෝනි කියලා වචනයක්. පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පාදෝනි කියන වචනේ සෙල්ලිපික සඳහන් වෙලා තියෙනවා. පාදෝනි කියන වචනේ එතකොට හැදිලා තියෙන්නේ පාදෝවණේ කරගෙන එන්න නිර්මාණය කරපු එක. පාද දෝණය කරන්නට අර භාජනවල වතුර පුරලා තියෙනවා. මොකද මේ ඇතුල් වෙන්නේ සිද්ධස්ථානයකට, ආරාමයකටනේ, දාගැබක් ළඟටනේ. ඒතකොට පාදවාගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි අර පාදෝණියක් නිර්මාණය කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. තුපාරාමියසලත් තියෙන පාදෝණියක්. පාදෝණිය එතකොට තියෙන්නේ මොකටද? වන්දනා කරුවන්ට පා සෝදා ගන්නට, පාදවා ගන්නට. ඊට පස්සේ අපි බලමු මේ ආරාමකේ භූමිය ඇතුළත මොනවද තියෙන්නේ. ප්‍රධාන පූජා වස්තු තුන අපි කිව්වා දාගැබ, ධාතු ගර්භයේනේ දාගැබ කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා තියෙන දෙන්නේ රුවන්වැලිසෑය විශාල දාගැබක්. ඒක දුටුලම රජුරු කළේ. මේ දාගැබුවක් වට දැන් රුවන්වැලිසෑය ඔබ මතකෙට ගත්තොත්, ඔබ මතකෙට නගා ගත්තොත් දාගැබ වටා තියෙන විශාල කර්මාන්ත රාශියක්, කලා කර්මාන්ත. පිටිම තියෙන පිටමලුව කියලා හඳුන්වනවා. ඊට පස්සේ එතන ඇතුළත තියෙන්නේ වැලිමලුව. ඒ වැලිමලුව හඳුන්වන්නේ වාලුකාංගන කියලා. ඔන්න වචනේ අහගන්නකෝ. වාලුකාංගන කියලා කියන්නේ වැලි මළුවට. ඇයි? වාලුකා කියලා කියන්නේ වැලි වලට. අංගනේ කියන්නේ මිදුලට. එහෙනම් වාලුකා අංගන, වැලි මිදුල. ඇයි අපි තවහල් තියෙන රාජාංගන කියලා? රජ මිදුලට කියන රාජාංගන. රාජ අංගන, රජ මිදුල. ඒකේ වාලුකා අංගන, වැලි මිදුල කියලා තවත් මේක වැලි මළුව නැත්තම් මිදුල. පන්සලෙත් අපි මළුව කියන වචනේ භාවිත කරනවා. ඒ වැලි මළුව වටෙන් තියෙන පවුරක්. මොකද වැලි මටුව වටේට පවුරක් තියෙනවා. ඒ පවුර හඳුන්වන්නේ හත්තිපාකාර. හත්තිපාකාර, හත්ති කියන්නේ ඇතාටනේ. එන හත්තිපාකාර කියන වචනේ අර්ථය තමයි ඇත් පවුර. පාකාර කියන තැන පවුර කියනකනේ. ඒ අර වැලි මළුව වටේ තියෙන පවුර ටික ඇත් පවුර කියලා. ඊට පස්සේ දොරටු හතරේ තියෙන කොන් හතරේ වාහල් කඩවල්. ඔබ දන්නවා වාහල් කඩවල් තියෙනවා. එතකොට දාගැබේ වටේට තියෙනවා පේසා වලලු. හරි, දාගැබි පේසවලු තින ඒක උඩ ඒ පේසවලු තින භූමිය හඳුන්වනවා පුප්පාදාන කියලා. අර පේසවලු උඩ හදලා තියෙන වේదికා භූමිය හඳුන්වනවා පුප්පාදාන කියලා. ඉතින් දාගැබක ඔය කියන කරු අතර දැන් දාගැබ අපි දන්නවා පිටමලුව, වැලිමලුව, ඊළඟට එනවා සලපතල මලුව. සලපතල මලුව කියලා කියන්නේ ගල් අතුරපු මලුව. දැන් දාගැබෙන් එන වතුර පාරට මේ භූමිය හේදෙන නිසා තමයි අර ගල් අතුරලා දාගැබේ ආරක්ෂාවට මේ සලපතල මළුව වැදගත් වෙනවා. ඊට පස්සේ මේ දාගැබ වටේට තමයි මේ පේසාවලලු තියෙන්නේ. මේ පේසාවලලු පළවෙනි කොටස තමයි, පළවෙනි වේදිකාව තමයි අපි පුප්පාදාන කියලා හඳුන්වන්නේ. ඒකම පුතේ මේ චේතිය ගර කියලා වචනයක් හම්බ වෙනවා. අපිට පාඩමේ හම්බ වෙනවා චේතිය ගර. චේතිය කියන්නේ දාගැබ නම් ගර කියලා කියන්නේ ගෙදරකට. එහෙනම් දාගැබට ගයක් හදලා තියෙනවද? හොඳට මතක තියාගන්න විශාල දාගැබ් වටා ගෙවල් නිර්මාණය කළේ ඉන්නේ. මේ දාගැබ වඳින්ට එන මිනිසුන්ට අවුවෙන් වැස්සෙන් බේරිලා වන්දනාමාන කරගන්ට කුඩා දාගැබ් ඉහලින් වහලයක් ගහලා මේක ගෙයක් විදිහට නිර්මාණය කළා තිබුණා. දැන් නැවත පෙළගන්නකො 23 වෙනි පිටුවේ පින්තූරයක් තියෙනවා තෝපාරහම දාගැබේ. ඔබට පේනවා ගල් කණු ටිකක්, වටේට ගල් කණු තියෙනවා. මේ ගල් කණු උඩ පුතේ දැවයෙන් හදලා උඩ සෙවිලි කරපු වහලක් තිබිලා තියෙනවා. මේ වෙනකොට නටබුන් තියෙන්නේ ගල් කණු ටික විතරයි. ඒ ලී දැව දඬු ඒවා ඔක්කොම විනාශ වෙලා. ඒ විනාශ වෙලා දැන් ගොඩක් කල් නිසානේ මේ. එතකොට අපිට ගල් කණු වලින් ඒ පෙන්වන්නේ මේ දාගැබ් වටා මේ දාගැබට ඉහලින් වහලයක් නිර්මාණය කළ තිබෙනවා. ඒ කියන්නේ මේව හැඳුන්වුවා චේතිය ගර. දැන් ඔක සිංහල වචනේ ගත්තොත් සෑගය සෑ. චේතියට සෑ කියලා කියනවනේ. සෑය කියලා කියනවනේ. එහෙනම් සෑගය කියලා හඳුන්වනවා. අර වදනාකාමාන කරන මිනිසුන්ට අවුවෙන් වැස්සෙන් බීරලා ඉන්න. එතකොට චේතිය කර කියන වචනේ අර්ථේ සිංහල භාෂාවෙන් ගත්තොත් අපි සෑගය. දැන් මේක අර්ථ විභාගයේදීම ඇහුවොත් පුතාල මතක තියනවා ගර කියලා කියන්නේ ගය. ගේට තව ওই නම විතරක් නෙවෙයි තව අගහර කියලාත් කියනවා. අගහර කියලාත් භාවිත කරනවා නේද? ගේදරට. දැන් අපි ගාලුවොත් එමෙ බන්ධන අගාර, බන්ධන අගාර. මිනිස්සු බැඳලා ඉන්න ගෙදර. විද්‍යා අගාර, විද්‍යාව තියෙන ගෙදර. නේද? අගාර කියනවා හරිතාගාර, ගණිතාගාර. මේ වචන වලින් එන්නේ අගාර කියන වචනේ. ඒතර ගරේ කියන්නේ ගෙදරට. එහෙනම් සෑගේ හඳුන්වනවා චීතිය ගර කියලා. චීතිය ගර හදන්නේ පුතේ කුඩා දෑගැබ් වලට විතරයි. ඔබට කවදාවත් විශාල දාගැබ් වල චීතිය ගර නටු වල නටබුන් දකින්න නැහැ. ඒකට හේතුව විශාල දාගැබ් වලට එහෙම වහලවල් ගහලා කේවල් විදිහට වහලා ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැති නිසා. හැබැයි අම්බස්තලය එතකොට තූපාරම්ම යෝගී තැන්වල පුතාල දකින්න පුළුවන් මේ අර චීතිය ගර වල නටබුන් ගල් කණු වටේට දාගැබ් වටේට තියෙනවා කියන එක ඕගොල්ලෝ දකින්න පුළුවන්. එතකොට අනිත් කාරණේ තමයි දැන් මේ අපිට ඊළඟට වැදගත් වෙනවා මේ චීතිය ගර ගැන කියනකොටම බුදු පිළිම තැන්පත් කරන තියෙන පිළිම ගේය. දැන් පිළිම ගේවල් ඒකත් වැදගත්නේ. අපි දැන් පිළිම ගේ තමයි පටිමාගාර කියලා හඳුන්වන්නේ. අපිට දැන් දෙවණියට වැදගත් වෙන්නේ දාගැබට පස්සේ වාග්දුරට වැදගත් වෙන්නේ මොනවද? මේ බෝධිය. ඒකත් අපි ඊළඟට කතා කරන්න ඕනේ. දැන් අපි දාගැබ් කතා කරන්නේ දාගැබ අවුෙන් වැස්සෙන් වැහෙන් බේරෙන්ට කුඩා ගෙවල් අල්ලලා තිබ්බා චේතිගර එහෙම නැත්නම් සෑගේ කියලා හඳුන්වනවා. දැන් ඊළඟට පිළිමගේට ඉස්සල්ලා අපි වඳින්න යන තැන තමයි බෝධිය. ඇයි? දාගැබ ශාරීරික ධාතු තැන්පත් කළලා බෝධිය පරිභෝගික වස්තුවක් බුදුහාමුදුරු පිට දුන්න එකක්. එහෙනම් දෙවනි තැන එතනට ඉන්නවා. අපි දෙවනි තැනට කතා කරමුට නම් කොහොමද මේ බෝධිය නිර්මාණය වුනේ? මම මුලින්ම පුතාලට කිව්වනේ බෝධිය නිර්මාණය වුනේ අපිට ලැබෙන්නේ දුමින්දා ගමනේ සංගමිත්තා මිහින්වහන්සේ කියලා. දැන් බෝධිගරය කියලා බෝධිය වටේටත් තිබුණා බෝධියේ අතුවලට පහලින් වහලයක් නිර්මාණය කළා. බෝධියේ අර අතුවලට පහලින් වහලක් නිර්මාණය කළා තිබුණා. මොකද හදිසියේවත් මේ අත්තක් කඩාගෙන වැටිලා අර වන්දනාමාන කරන කෙනෙකුගේ ශරීරයක පතිත වුණොත් ආරක්ෂාවට තර්ජනයක් වෙනවනේ. ඒක නිසා මේ වටේටත් බෝධියේ අතු යටින් නිර්මාණය කළා තිබුණා. අර බැම්මත් එක්කම. ඒක තමයි බෝධිගර කියලා හඳුන්නේ. එහෙනම් බෝධිගර කියන වචනේ සිංහල වචන අර්ථවත් වෙනවා භෝගය. භෝගය. මේ බෝධිය ගැන කතා කරන විශේෂයෙන් ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙන පුතේ. ඔය පන්සලක තියෙන බෝගසක අත්තක් කපන්න අවසර නැහැ පුතේ කිසිම කාලෙක. කිසිම විදිහකින් බෝගහක අත්තක් කපන්න අයිතියක් නැහැ. විහාරයක තියෙන බෝගහක. හැබැයි අත්ත කපන්න අවසර ලැබෙන අවස්ථා කීපයක් තියෙනවා. මම ඒක මතක් කරන්නම්. බෝගහක අත්තක් කපන්න ප්‍රධානම අවස්ථාවක් වෙනවා ධාතුවකට හෝ ප්‍රතිමාවකට එහෙම නැත්නම් ආසනගරයකට බාධාවක් වෙනවා නම්. ආයිත් මං කියනවා දාගැබක ධාතුවකට එහෙම නැත්නම් ප්‍රතිමාවකට එහෙම නැත්නම් ආසනගරයකට බාධාවක් වෙනවා නම් පමණක් බෝගහේ අත්තක් කපන්න පුළුවන්. බෝධියේ අත්තක් කපන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිරණ අතු තියනවා කියලා හිතන්නකො. දැන් දුම්මල බැඳිලා කියලා කියනවා දුම්මල වැසෙන අත්තක් වගේ තියෙනවා නම් දිරාගිය අත්තක් තියෙනවා නම් ඒක කඩා වැටෙන්න ආසන්නේ තියෙනවා නම් ඒක කපන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම දැන් මිනිස්සෙක්ගේ ඇඟට පිළිකාවක් වගේ දෙයක් හැදිලා නැත්නම් මේ මොකක් හරි රෝගයක් හැදිලා ඒක සත්කමක් කරලා අපිකින් සුව වෙනවා නම් ඒකට සයින් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒකේ සුවයක් ලැබෙනවා මේ මිනිස්සයාට. එනම් මේ බෝධියේ යහපත පිණිස මත්තක් කපන්න පුළුවන්. බෝධියට හානියක් වෙන අත්තක් කපලා දාන්න පුළුවන්. දැන් බලන්න කරුණු දෙකක් අපි කිව්වා. එකක් තමයි අර මොකක් හරි ප්‍රතිමාවකට එහෙනම් ආසනගරයකට එහෙම නැත්නම් ධාතුවකට මොනවාරි හානුවක් කියලා අත්තක් වැටෙන්න තියෙනවනේ ඒක කපලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අර දිරාගිය අත්තක් කපන්න පුළුවන්. ඒ ගහට හානියක් වෙලා ගහ විනාශකාරී තත්ත්වයට පත් වෙනවනේ ඒ වගේ අත්තක් කපන්න පුළුවන්. තවත් එකක් තමයි දැන් මේ අතුවල කුරුල්ල වහනවානේ. කුරුල්ල වැහුවට පස්සේ දාගැබකට එහෙම නැත්නම් සෑයකට අර බෝවත්තකින් දා ගැබකට එමනම් තෑයකට කුරුල්ලන්ගේ වසුරු වර්චස් වැටෙන්න පුළුවන්නේ, ජරාව වැටෙන්න පුළුවන්නේ. එහෙම වැටෙන අත්තක් තියෙනවා නම් කපන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා තුන හැර විහාර මළුවක තියෙන බෝධියක අතු කපන්න කිසිම අවසරයක් අයිතියක් නෑ. ආදරණීය දුවපුතේ මතක තියාගන්න ඕනේ. ඊළඟට බෝමළුවක හතර දිසාවෙ තියෙන තොරණ හතරක්, බෝධිය වටා දැම්මක් තියෙන උස් ගල් මළුවක් තියෙනවා. මේ වන්දනාකරුව බෝධිය වඳින්න දන ගැසුවේ මේ ගල් මළුවේ. ඒක බෝධියට කිට්ටුවෙන් තමයි මේ බෝධිගරේ තිබුණේ. ඒක බෝගය කියලත් හැඳුන්වුවා. අපි මුලින් අපි කතාවක බෝගය කියලත් කිව්වා. දැන් එතකොට අපි ඊළඟට කල්පනා කරනකොට කොහොමද මේ ප්‍රතිමාගර, දැන් අපි දන්නවනේ පිළිම ගෙවල් කොහොමද නිර්මාණය වුණේ, පිළිම ගෙයක් කොහොමද නිර්මාණය වුණේ. අපි කතා කළා දාගැබ ගැන කතා කළා, බෝධිය ගැන කතා කළා. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පිළිම ගෙයනේ. ඒකනේ තුන්වෙනිද. දැන් පුතාලා හිතනවා පිළිම ගෙය ඊළඟට වැදගත් වෙන්නේ මොකද? දැන් පිළිවෙලක් අනුව ගත්තත් පිළිම ගෙයට අපි ඉස්සෙල්ලම නෑ. නමුත් කොකට ගියත් ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. නමුත් වැදගත්කම හැටියට බලන්නකො. පළවෙනි එක බුදුනාථගේ සාරික ධාතු තැන්පත් කරලා තියෙනවා. දෙවෙනි එක පාරිභෝග වස්තුව. තුන්වෙනි එක උදෙසා කරපුවානේ. බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කරපු ප්‍රතිමා තමයි තැන්පත් කරලා තියෙන්නේ පිළිම ගෙය ඇතුලේ. එතන මේ පිළිම ගෙය හඳුන්වනවා පටිමාගර කියලා. පටිමාගර සරල සිංහල වචනේ තමයි පිළිම ගෙය. මේ වචන පොතාලට විභාගයේදී හරි වැදගත් වෙනවා. පටිමාගරය අර්ථ ලියන්න කිව්වොත් එම තේරුම පිළිම ගෙය. ඒතර මහා විහාරයේ මිහිඳුහාමුදුරුවෝ ලබා දුන්න සැලසුමේ මේ පිළිම ගෙවල් ගැන සඳහනක් නියමයක් තිබුණේ නැහැ කියලා තමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දැන් මහා විහාර සැලසුම හැදුවේ මිහිඳුහාමුදුරුවනේ. උන්වහන්සේ දීලා තිබුණේ දාගැබක් නිර්මාණය කරන්න පුළුවන්, බෝධියක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි පිළිම ගෙවල් නිර්මාණය කරන්න පුළුවන් කියන ඒ නියමේ ලැබිලා තිබිලා නැහැ. නමුත් අපි ක්‍රිස්තු පූර්ව 3 වන සතවර්ෂයේ ධර්මාශෝක කාලයේ බුදු රජතුමාගේ කාලයේ පව බුදු පිළිම තිබුණු බවක් කොතනකවත් දැනගන්ට නැහැ. දැන් මේ පැරණි දේවල් තමයි සාංචි කැටයම් වල. මේ සාංචි කැටයම් වලවත් බුදු පිළිම නිර්මාණයක් සිද්ධ වෙලා නැහැ පුතේ. ඒ යුගයේත් නිර්මාණ වෙලා තියෙන්නේ බුදුන් වහන්සේ වෙනුවට තිබුණේ උන්වහන්සේගේ සිරිපතුල් ගල්. උන්වහන්සේ වෙනුවට සංකේතයක්, ශ්‍රීපතුලේ ලාංඡනයක්. මිනිස්සු ඒක තමයි වැන්දේ. එහෙම නැත්නම් ඡත්‍රයක්. එහෙම නැත්නම් මල් මාලා පැළඳි සේසතක්. අර ආසනයක් ළඟ තියෙන සේසතක් යට මොන හරි පූජනීයවත්වයක් තැන්පත් කරපු එකක්. එච්චරයි තිබුණේ. කොහොම හරි එතන එක තැනක ඉන්දියාවේ ওই තැනක සිල්ලිපියක සඳහනක් තියෙනවා කියලා ඉතිහාසඥයෝ කියනෝ. අජාසත් රජු බුදුහාමුදුරගේ සිරිපා සටනක් ඉදිරියේ දන ගහලා වඳින කැටයමක් තියෙනවා කියලා. එතන සඳහනක් තියෙනවලු අජාතස් ඡත්‍රේ බුදුන්ට නමස්කාර කරයි කියන කොටස පාඨයේ සඳහන් වෙලා කියලා කියනවා ඒ සිල්ලිපිය. කොහොම නමුත් බුදු පිළිම හදන්නට දඹදිය වුණත් පටන් ගන්න තියෙන පුතේ ධර්මාශෝක සමයෙන් හුඟක් පස්සේ. මේ මෑත කාලේ තමයි ඔය හදන්ට පටන් ගන්න තියෙන්නේ බුදු පිළිම නිර්මාණය. එහෙනම් එතනින් එහාට තමයි බුදු පිළිම ගෙවල් පිළිම නිර්මාණයක් සිද්ධ වෙන්නේ. දැන් අපි ඒතර කතා කරා පටිමාගර, බෝධිගර සහ ඊළඟට අපි කතා කරා තූපගර. එතකොට මේ ස්ථාන තුන, තූපගර සෑගය, බෝධිගර භෝගය, පටිමාගර පිළිම ගෙය, මෙන්න මේ වටිනා ස්ථාන තුන තමයි බෞද්ධයන් ආරාමයකට ගිහිල්ලා වන්දනාමාන කරගන්නේ. එතකොට අපිට එතින්දි වැදගත් වෙන බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරලා තියෙන ස්ථානය, පාරිභෝගික ධාතුන් වහන්සේලා, ඊළඟට උද්දේශික ධාතුන් වහන්සේලා. මෙන්න මේ කියන ආකාරයට නිර්මාණය වෙච්ච ධර්මානුකූලව ගත කරන්න පුළුවන් පරිසරයක් තමයි ආරාමයක් තුළ නිර්මාණය වෙන්නේ. අදනේ දුවේපුතේ, දැන් ඔබට මේ පාඩම් තුලින් ලැබෙන ප්‍රශ්නය ගැන මම කිව්වා. පාඩම් පොතේ තියෙන ඔබට අවබෝධයේ ප්‍රශ්න කීපයක්ම අවබෝධයේ කොටසේ. ඒ අවබෝධ ප්‍රශ්න ටිකට ඔබ පිළිතුරු ලිවිය යුතුයි. ඒ එක්කම මම කල්පනා කළා පුතාලට මේ සමහර වචනවල මේ පාඩමේ වචනවල අර්ථ ලියන්න ආවොත් පාඩම තුල අපි වචනාර්ථ පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා වාලුකාංගන කියලා වචනයක් ඔබට හම් වෙනවා මේ පාඩමේ. වාලුකාංගන. වාලුකා කියන්නේ වැලි වලට. එහෙනම් අංගන කියන්නේ මිදුලට. මං කියන්නේ මළුවට. එහෙම නැත්නම් මිදුලට. එනම් වාලුකාංගන කියන වචනේ අර්ථය තමයි වැලි මලුව වාලුකා අංගන වැලි මලුව වාලුකා කියන්නේ වැලි එනම් අංගන කියන්නේ මිදුල එනම් වාලුකාංගන කියන්නේ වැලි මලුව දැන් බෝධිගර කියන වචනේ නැවත සැරයක් මම ඔබට මතක් කරන්න ඕනේ බෝධිගර භෝගය හත්තිපකාර කියලා බෝඩ වචනයක් හම් වෙනවා හත්තිපකාර හත්තිපකාර කියලා කියන්නේ හස්තියෝ ඇත්තු ඇත්පෞර ඊළඟට පටිමාගර පිළිමගය පුප්පදාන කියලා වචනයක් අපිට හම් වෙන පාඩම තුල අර පේසවලු තියෙන්නේ ඒකේ වේදිකා භූමියේ පළවෙනි තමයි පුප්පදාන කියලා කියන්නේ ඊළඟට ඔබට තව වචනයක් ඕකේ හම් වෙන්න පුළුවන් අජාත සත්‍රය කියලා වචනයක් අජාත සත්‍රය තීර්මලියන්ට වචනයක් තියෙනවා ඔය සෙල්ලිපිවල භාෂාවේ ওই විදිහට වචන නිර්මාණය වෙන්නේ මේ අජාත සත්‍රය කියන රජු කී නම තමයි මෙතන සඳහන් වෙන්නේ අජාසත් කියන වචනය අජාසත් ඊළඟට තව එකක් තියෙනවා ශ්වේත ඡත්‍රය දැන් ඕක කොහොමද අපි අර්ථකථනය කරගන්නේ ශ්වේත ඡත්‍ර ශ්වේත කියන්නේ සුදු පාට නේද එහෙනම් ශ්වේත කියනකොට අපිට මතක් වෙනවා ශ්වේත ඡත්‍රයක් කියන්නේ කොඩියක්නේ එතකොට ශ්වේත ඡත්‍ර කියන්නේ සේසත්‍ර පාඩම් හැටියට ගන්නනම් පාඩමින් උපුටා දක්වන්නට ලොකුනේ ප්‍රශ්න තියෙන්නේ එතන උපුටා දක්වනකොට අර පාඩමේ තියෙන වචන වලටම සරල අදහසින් තියෙන වචන උපුටා දක්වන්න කිව්වොත් මේ වචන වලට උපුටා දක්වන්න තියෙන වචන ටික අපි අනිවාර්යයෙන්ම හොයලා ලියන්න ඕනේ. එහෙනම් ශ්වේත ඡත්‍ර කියලා කියන්නේ සේසත මම නැවත වතාවක් කියනවා වාලුකාංගන කියන්නේ වැලි මලුව, හත්තිපාකාර කියන්නේ ඇත්පවුර, පුප්පදාන කියලා කියන්නේ වේදිකා භූමිය අජාසත් සත්‍ර කියලා කියන්නේ අජාසත් රජතුමාට ශ්වේත ඡත්‍ර කියලා කියනවා සේසතට. ඔය එකම ওই පාඩමේම දූල පුතාලට මම කිව්වනේ අර කෙටි ප්‍රශ්න පත්‍රයේ වචන පිළිබඳ විරුද්ධ වචන සමාන වචන පිළිබඳව ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවනේ. මේ අවබෝධයත් එක්කම තව ප්‍රශ්න ටිකක් ඔබේ ඔය ආරාමයේ නිර්මාණයේ කියන පාඩමේ තියෙනවා පහත සඳහන් පද සඳහා විරුද්ධ පද ලියන්න. අපි දූල පුතාලට විරුද්ධ පද ලියනකොට ඇතැම් වචනවලට විරුද්ධ පදේ මතකිට නේන්න පුළුවන්. මම කල්පනා කළා ඔබ මේක සටහන් කරගන්න දුවේ පුතේ. අපි මෙන්න මේ වචන ටිකේ විරුද්ධ පද ටිකක් ඔය පාඩම ඇසුරෙන් කතා කරමු. විවේකී කියන වචනය විවේකී මේකේ විරුද්ධ පදේ ඉන්නේ අවිවේකී අයන්න කියන උපසර්ගයේ යෙදිලා විවේකී කියන වචනය නිර්මාණය වෙනවා විරුද්ධ පදය අවිවේකී. එන විවේකී කියන එකට ඔබ ලියා ගන්න අවිවේකී කියලා. ඒක ඔබට මේ පාඩමට පිළිතුරු ලියනකොට වැදගත් වෙනවා. දෙවැනි එක තමයි සාමාන්‍යයෙන් එකක් තව ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒකෙත් විරුද්ධ පද ලියන්න සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් නම් අපි ඒක ලියන්නේ ඒත් උපසර්ගයක් භාවිතා කරලා අසාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් අසාමාන්‍යයෙන්. තුන්වෙනි වචනය ආගන්තුක. ආගන්තුක කියන වචනේ මොකද විරුද්ධ පද? ආගන්තුක කියන්නේ කවුද? නිවසකට හෝ යම් කිසි තැනකට පිටතින් පැමිණ නැවත යන පුද්ගලට අපි ආගන්තුකය කියලා කියනවා. ආගන්තුකයිනෝ. එහෙනම් ආගන්තුක කියන වචනේ විරුද්ධ පදෙ ලියාගන්න ආගන්තුක නම් නේවාසික. දැන් නිවැසික නේවාසිකයින්. එතන මේ ඉන්නේ කියන ආගන්තුක නේවාසික වචනේ ලියාගන්න. ආගන්තුක කියන පදයට විරුද්ධ පදය නේවාසික. ඔබට ඊළඟට හම්බෙන වචනේ තමයි සස්සික. සස්ත්‍රික සරු භූමියට අපි කියනවා සස්ත්‍රික භූමි කියලා කියනවා. දැන් මේකේ විරුද්ධ පදේ නිස්ත්‍රික. ඒකෙත් උපසර්ග පදයක් ඉන්නේ සස්ත්‍රික නිස්ත්‍රික. සස්ත්‍රික නිස්ත්‍රික. ඊළඟට තවත් තියෙනවා විරුද්ධ පදයක් ලියන්න ඔබට ආශ්‍රය. ආශ්‍රය. ආශ්‍රය කියන එකේ විරුද්ධ පදේ ලියන්න උනේ निराශ්‍රය. ආශ්‍රය निराශ්‍රය. ආශ්‍රය निराශ්‍රය. බොහොම සරල වචනයක් ඊළඟට ඔබට තියෙන්නේ ඇතුළත. ඇතුළත පිටත. ඇතුළත පිටත. හරි. එතකොට තවත් වචනයක් ඔබට හම්බ වෙනවා පෑලදිග. පෑලදිග මොකද්ද මේකට විරුද්ධ පදය? පෙරදිග. ලියාගන්න පෑලදිග පෙරදිග. තවත් තියෙනවා ඔබට තවත් විරුද්ධ වචනයක් ලියන්න එක වචනයක් ජනශූන්‍ය. ජනශූන්‍ය පාඩම ඇතුළේ තියෙන ජනශූන්‍ය. ජනශූන්‍ය කියන එකේ විරුද්ධ පදේ තමයි ජනාකීර්ණ. ජනශූන්‍ය ජනාකීර්ණ. ජනයා ඉතාම අඩුවෙන් ඉන්නවා නම් අපි ප්‍රදේශ හඳුන්වනවා ජනශූන්‍ය ප්‍රදේශ. ජනයා බහුලව වාසය කරනවා අපි කියනවා ඒ ප්‍රදේශ ජනාකීර්ණ ප්‍රදේශ. එතකොට මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියනකොට ඔබ ඔන්න ඔය කියන කරුණු අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට තවත් මේකේ තියෙන අවබෝධ ප්‍රශ්න ටිකක් උතාලට උත්තර ලියන්න. සස්ත්‍රීක නගර හා සරුසාර ගම් අසල ආරාම ඉදිවීමට තුරුදුන් හේතුව. ඇයි මේ සස්ත්‍රීක ගම් හා නගර අසල ආරාම ඉදි වුණේ කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කළා. මුලදී මං හිතන්නේ කෙටියෙන් අපි කතා කළා. ඇතෙම පුතේ දැන් ගම පෝෂණය වෙලා තමයි පන්සලට සිව්පස්සේ ලැබෙන්නේ. චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලානප්පත්තිය. එතකොට ගම්වැසියාගෙන් විසුන් වහන්සේලාට කිසියම් පූජාවක් වෙනවා. මොකෙන්ද පූජා වෙන්නේ? සිව්පස්සේ. චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලානප්පත්තිය. ඒකනේ සිව්පස්සේ කියලා කියන්නේ. දැන් මේවා අපිටත් අවශ්‍යයිනේ. අපිට ඕනේ ආහාර ඕනේ, වස්ත්‍ර ඕනේ, නිවාස ඕනේ, බේත්හෙත් ඕනේ. දැන් ඒ හතර භික්ෂුන් වහන්සේලාටත් ඕනේනේ. හැබැයි මේ නම්වලින් නෙවෙයි අපි කතා කරන්නේ. අපිට ආහාර, වස්ත්‍ර, නිවාස, බේත්හෙත් කියලකට අපි භික්ෂුන් වහන්සේලා ගැන කතා කරනකොට කියන්නේ චීවර, පිණ්ඩපාත, ගිලානප්පත්තිය, සේනාසන. චීවර කියන්නේ ඇඳ දරන වස්ත්‍රය. පිණ්ඩපාත කියලා කියන්නේ ආහාර වශයෙන් ලබා ගන්නා දේ. සේනාසන කියලා කියන්නේ අර ඉඳ හදලා තියෙන ආරාම. බේත්හෙත් වල තමයි අර අපි මතක් කරන්නේ චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස කියලා උගුළු හඳුන්වන්නේ. ගිලානප්පත්තිය කියලා අන්න ගිලන්පස. එතකොට මේකෙන් උපස්ථාන කරනවා ගම්වැසියු. ඒක තමයි ගම්වැසියු ආශ්‍රේ බිස්සුනාතල පන්සල නිර්මාණ කරගත්තේ. කොහොමදත් ගමට ඉහළින් ඉතාවුදේ පන්සල නිර්මාණය වුණේ. ගමේ ගෙවල් වලට වඩා තරමක් ඉහළින් පන්සල් නිර්මාණය කරන බොහෝ විට උත්සාහ කළා තිබුණා. එතකොට ගමින් සිව්පස්සේ බිස්සුනාතල ලැබුණොත් බිස්සුනාතල මොනද ගම්මේ මිනිසුන් ලැබෙන්නේ? අවවාද අනුශාසන, උපදෙස්, බණදේශන, මේ ධාර්මික මිනිසු කොහොමද ජීවත් වෙන්නේ, මේ බැඳියාව තිබුණා. අපේ රටේ පුතේ වර්තමානයේ වෙනකොට මේ බැඳීමේ පොඩි අඩුවක් අපි දකිනවා. ඒ නිසා මේ අර සාරධර්ම සහ සදාචාරාත්මක පිරිසේ අඩුවක් අපි දකිනවා. පන්සලෙන් ඉටුවෙන සේවාවෙන් මිනිසු ප්‍රයෝජන ගන්නවද, විසුනාන්සලෙන් සේ ඉටුවෙනවද කියන එක මනවින් මේක දෝලණය වෙනවා නම් ආදරණීය දුවේ පුතේ ගමේ මිනිසු ටික යහපත් සදාචාර පුරුත් මිනිසුන් බවට පත් වෙනවා. ඒක හරි වැදගත් වෙනවා. එතකොට අපි දන්නවා අර දෙවෙනි ප්‍රශ්نين ඔබට ලැබෙන මෙන්න මෙහෙම එකක්. මේ සිද්ධීන් දෙකම ඌයේ දේවාන පිට සමයේය. දැන් මේකෙන් අහනවා මේ ප්‍රකාශ දෙකේ සිදුවීම් දෙක මොනවාද? දැන් දේවාන්තම් පිට රජුන් කාලේ සිසියම් සිද්ධීන් දෙකක් වුණා කියලා මේ පාඩමේ තියෙනවා. එහෙනම් අවබෝධයෙන් ඔගොල්ලෝ උත්තර ලියන්න. මොනවද මේ සිදුවීම් දෙක? එකක් තමයි ප්‍රථම වතාවට දාගැබක් නිර්මාණය වීම. තූපාරාම නිර්මාණය වෙනවා නේද? සාරික ධාතු තැන්පත් කළ තූපාරාම නිර්මාණය වෙනවා. එහෙනම් දාගැබ නිර්මාණය සිද්ධ වෙන්නේ දේවාන පිට රජුන්. දෙවැන්න මොකද්ද? දෙවැන්න බෝධිය නිර්මාණය වෙනවා. ජයශ්‍රීමා බෝධිය නිර්මාණය වෙනවා. එහෙනම් දුමින්දාගමනය සිද්ධ වෙන්නේ. එහෙනම් බෝධිය නිර්මාණය වෙන්නේ දේවානම් පිත්ත රජතුමාගේ කාලයේ කියන පුතාල මතක තියන. එහෙනම් සිදුවීම් දෙකයි, එකක් දාගැබ සහ බෝධිය නිර්මාණය වීම කියන දෙවැනි එක. ඊළඟට කියනවා මේ සිවුදිකින් පැමිණෙන භික්ෂුන් වහන්සේලා උදෙස විහාරයට අත්‍යවශ්‍ය කරන ආකාර මොනවාද? හතර පැත්තෙන් එන භික්ෂුන් වහන්සේලාට මොනවද අවශ්‍ය කරලා තිබුණේ විහාරයක් තුල? පැති හතරකින් එනවා කියලා කියන්නේ සිවුදිකින් භික්ෂුන් වහන්සේලා පැමිණෙනවා. ඒගොල්ලොන්ට මොනවද මේ විහාර ඇතුලේ ලැබෙන්නේ කියන එක අපි දන්නවා. භික්ෂුන් වහන්සේලා එහෙම පැමිණියාම උන්වහන්සේලාට චෛත්‍ය වන්දනා කරගන්න තියෙනවා, ලැබුම් ගයක් තියෙනවා, ධර්ම දේශනා කරන්න තැනක් තියෙනවා කියන එක. එතකොට ආරාමයේ අසල පෙන් දෝවණ කරන්න තිබුණා, අද්දෝවණය කරගන්න තිබුණා, පාදෝවණය කරගන්න තිබුණා. මේ අනුව තමයි අපේ දාගැබ නිර්මාණය වෙන්නේ විහාරස්ථාන අසල. දෙපොතේ ඔබ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමේ අද අපි සාකච්ඡා කරපු පාඩමට සවන් දුන්නා නම් ඔබට මේ වන විට කිසියම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ආරාමයේ නිර්මාණය කොහොමද සිදු වුණේ? ඒ ආරාම ආශ්‍රිතව මොනවද කර්මාන්ත කැටයම් ශිල්පීන් නිර්මාණය කරලා තියෙන්නේ? ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන් කොයි වගේ දේවල්ද කරලා තියෙන්නේ කියන පිළිබඳව ඔබට විශාල වශයෙන් මම හිතන්නේ මේ පාඩම තුල කියන කරුණු වලින් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒකම ඔබ මේ අභ්‍යාසවලට පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ පිළිතුරු කොහොමද අපි සකස් කරගන්නේ කියන අවබෝධයත් ලබන්නට ඇති. ඒත් එක්කම දුවේ පුතේ අපි තවදුරටත් සිංහල පාඩමකින් නැවතත් ඔබ හා අප හමුවන්ට